බලන්න බාහිර තියෙන රූප ගැන දැනගන්න. මොන ආයතනෙන්ද පුළුවන් බාහිර රූප ගැන දැනගන්න? ඇසෙන් පුළුවන්ද කියන එක ඉස්සෙල්ලා හිතන්න. දැන් හේ හැකියාව තියෙන්නේ මොකද්ද? වර්ණ සටහනක් හදලා දෙන එක විතරයි. දැන් දැනගන්න. ඒක තමයි දැන් මම අහන්නේ හිතට පුළුවන්ද එළියේ තියෙන දේ දැනගන්න කියලා. හිත දැනගන්නේ ආයතන හරහා. ඒකට අපි ඇහැනම් පාවිච්චි කළේ ඇහැට පුළුවන්කම මොකද්ද? වර්ණ සටහනක් හදලා දෙන එක විතරයි ඇහැට තියෙන හැකියාව. ඒක හරියට අර කණ්ණාඩිය වගේ නේද? කණ්ණාඩියට පුළුවන් ප්‍රතිබිම්බයක් හදලා දෙන්න විතරයි. ඊට වඩා දෙයක් කණ්ණාඩියට කරන්න පුළුවන්ද? බැ. ඊළඟට බලන්න විඥාණයට පුළුවන් ওই ප්‍රතිබිම්බය දිහා බලන්න. හරියට අපි කණ්ණාඩියේ ප්‍රතිබිම්බය දිහා බලුවා වගේ. හරි. දැන් විඥාණයට අරමුණු වෙන්නේ ප්‍රතිබිම්බය කියන්නේ. දැන් අපි කණ්ණාඩියෙන් බලනකොට අපිට පේන්නේ ප්‍රතිබිම්බය මිසක් කණ්ණාඩි ඉස්සරහා ඉන්න රූපේ නෙවෙයිනේ. අපි හිතුවට මේ ඉස්සරහා තියෙන රූපේ තමයි පේන්නේ කියලා හිතුවා. ඒ වුණාට ඇත්තටම දැකලා තියෙන්නේ කණ්ණාඩිය උදව් කරලා හදලා දීපු ප්‍රතිබිම්බයක් නේද? එතකොට ඔය ප්‍රතිබිම්බය කියන එක කණ්ණාඩියට අයිතිද? ප්‍රතිබිම්බය කියන එක එළියේ තියෙන රූපෙට අයිතිද? එහෙම නැත්නම් ඔතන දැන් කරුවලේ තිබුණා නම් ඒත් හැදෙන්නේ නැහනේ. නේද? එතකොට ආලෝකේ කියයි ඔය ඕගොල්ලෝ හිටියට වැඩක් නැහැ. මේ මම හින්දා තමයි ප්‍රතිබිම්බය හැදුනේ. නේද? දැන් කණ්ණාඩිය කියයි මම හින්දා තමයි ප්‍රතිබිම්බය හැදුනේ. මම නැත්තම් කොහෙද ඕගොල්ලෝ මූණ බලන්නේ? ඈ? ආලෝකේ කියයි ඔයා හිටියට මොකද කරුවලේ නම් මූණ බලන්න ප්‍රතිබිම්බය බලන්නේ මේ මම ඉන්න හින්දායි ප්‍රතිබිම්බය හැදෙන්නේ. ඊළඟට අපේ ශරීරයට කතා කරන්න පුළුවන් නම් ඔය දෙන්නම හිටියට වැඩක් නැහැ නේ. මම මේක ඉස්සරහට ආපු හින්දා තමයි ප්‍රතිබිම්බය හැදුනේ කියන්නේ. නේද? ප්‍රතිබිම්බයට කතා කරන්න පුළුවන් නම් මොකක් කියයිද? කාට අයිති කියයි? එයා සමහර විට කියයි හරි මේ තුන් දෙනාගෙන් ඔයා නැතුව මට හැදෙන්නත් බෑ මෙයා නැතුව හැදෙන්නත් බෑ ඔයා නැතුව හැදෙන්නත් බෑ නේද? ඒ වුණාට ඔය තුන් දෙනාම මම නෙවෙයි. මම කියයි නේද? කණ්ණාඩිය නැතුව මට උපදින්නත් බෑ, එළියේ රූපේ නැතුව මට උපදින්නත් බෑ, ආලෝකේ නැතුව මට උපදින්නත් බෑ. හැබැයි මම කණ්ණාඩියක් නෙමෙයි, එළියේ රූපෙත් නෙමෙයි, ආලෝකෙත් නෙමෙයි. ඕගොල්ලෝ නැතුව උපදින්නත් බෑ. නේද? දැන් ඔන්න විඥානේ දැනගන්න විඥානෙට අහු වෙන්නේ ප්‍රතිබිම්බය. එතකොට විඥානය කිව්වොත් මං ඔය එළියේ තියෙන රූපේ දකින්නවා කියලා. එතන වරදක් තියෙනවා නේද? දැක්කේ ප්‍රතිබිම්බය නං මං ප්‍රතිබිම්බයක් දකින්නවා කියනවා මිසක් රූපයක් දකින්නවා කියන්න බෑනේ. මොකද ප්‍රතිබිම්බය කියන්නේ රූපේ නෙමෙයි. නේද? ඔව්. දැන් රූපය කියන්නේ හේතුවක් මිසක් ප්‍රතිබිම්බය ඇති වෙන්න හේතුවක් නිසා. ප්‍රතිබිම්බය කියන්නේ ඵලය. ඒකට හේතුවයි ඵලයයි එකක් නෙමෙයි දෙකක්. නේද? එතකොට මේ හේතුන් නිසා හටගත්තු ඵලයක් තමයි මේ දැකලා තියෙන්නේ. ඒ ඵලයට අර එක හේතුවක් හරිය අඩු වුණොත් උපදින්නත් බෑ. නේද? දැන් බල්ලා තේරුම් ගත්තොත් අර වතුරේ ඇති වුණ ප්‍රතිබිම්බයක් තමයි මේ දැක්කේ. ඔය ප්‍රතිබිම්බේ පවතින මෙන්න මේ හේතු ටිකක් තියෙනවා. නේද? වතුරක් තියෙන ඕන අර කණ්ණාඩිය වගේ වතුරක් තියෙනවා. ඊළඟට තමන්ගේ මූණ ඕක ඉස්සරහට එන්නත් ඕන. ඈ? ඒ කියන්නේ එළියෙන් රූපයක් තියෙන්නත් ඕන. ආලෝකයක් තියෙන්නත් ඕන. ඔය සේරම හින්දා හටගත් ප්‍රතිබිම්බයක් නේද මේ දැකලා තියෙන්නේ? ඔය නුවණ ආවන. බල්ලා අර වගේ අර ප්‍රපංච හදාගෙන ප්‍රපංච කියනකොට තේරෙනවනේ දැන් ලෝකෙට අයිති දෙයක් හදාගෙන ඒකට යාව පාලනය කරන්න දෙයිද? එහෙනම් දැන් අපිත් ඔය වගේ වැඩක් නෙමෙයිද කරන්නේ? ඇහැ පාවිච්චි කරලා. දැන් ඇහෙන් හැදෙන ප්‍රතිබිම්බයත් ඔය වගේම දෙයක් නේද? ඇහැ කියන එක නිකන් කණ්ණාඩිය වගේ හිතන්න. හරි. එතකොට ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බේ තමයි චක්කු විඤ්ඤාණයට පේන්නේ. ප්‍රතිබිම්බේ හැදෙන්න බෑ ඇහැ නැතුව. ප්‍රතිබිම්බේ හැදෙන්න බෑ එළියේ රූපයක් නැතුව. ප්‍රතිබිම්බේ හැදෙන්න බෑ ආලෝකයක් නැතුව. ප්‍රතිබිම්බේ පේන්න බෑ විඤ්ඤාණය නැතුව. චක්කු විඤ්ඤාණය. සටහනක් තියෙනවා කියලා දැකෙන චක්කු
විඤ්ඤාණේ.
දැන් චක්කු විඤ්ඤාණේද? දකින්න චක්කු විඤ්ඤාණේ ඇත්ත තත්ත්වෙම නම් චක්කු විඤ්ඤාණේ දකින්නේ ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බේ චක්කු විඤ්ඤාණේට ආරම්භ වෙන්නේ. එයා ඒක දැක්කට එයා ඇත්ත නෙමෙයි හිතට කියන්නේ. එයා හිතට කියන්නේ අර එළියේ තියෙන රූපේ දැක්කා කියලා. ඒ වුණාට චක්කු විඤ්ඤාණේ ඇත්ත தත්ත්වෙ වෙන්නේ මේ ඇහැ සකස් කරලා දීපු ওই ප්‍රසාද රූප කියන මට්ටමක් නේ චක්කු විඤ්ඤාණයට අරමුණු වෙලා තියෙන්නේ නේද? එයා ඒ ප්‍රතිබිම්බය දැක්කට එයා දන්නෙත් නෑ මොකද්ද මේ දැක්කේ කියලා. හරියට අපි කණ්ණාඩියෙන් බලලා මේ දැක්කේ එළියේ තියෙන රූපේ කියලානේ අපි හිතන්නේ. ඒ වගේ තමයි විඤ්ඤාණය ප්‍රතිබිම්බයක් දිහා බලලා හිතනවා මේ දැක්කේ ඇත්ත එළියේ තියෙන රූපයක් කියලා. ඕක තමයි හිත දැනුවත් කරන්නේ. දැන් බල්ලගේ මට්ටමින් හිතන්නකෝ. දැන් බල්ලගේ ඇහෙන් හදලා දෙන නේද ප්‍රතිබිම්බේ බල්ලගේ චක්කු විඤ්ඤාණයෙන් දැනගන්නවානේ. චක්කු විඤ්ඤාණයෙන් දැනගන්නේ ඇත්තටම ඇහැ නිසා හදලා දීපු ඒ වර්ණ සටහන් නේද? ඒකේ වරදන්නේ. ඒ වුණාට මේ බල්ලගේ චක්කු විඤ්ඤාණය දැන් බල්ලගේ මනෝ විඤ්ඤාණයට කියන්නේ අන්න එළියේ තියෙන දෙයක් දැක්කා ඕක ගැන තව ටිකක් විමසලා බලන්න. මොකද්ද ඔය? නේද? මනෝ විඤ්ඤාණයෙන් ඔන්න දැන් එළියේ තියෙන දේ තමයි අඳුරගන්නේ. ඇහැ හදලා දීපු දේ නෙමෙයි. විඥානය දැන් ඕක මුලාවෙන් බාර ගන්න. මුලාවෙන් බාර ගන්නවා කියන්නේ මේ ඇහැ කිව්වා අර එළියේ මොකද්ද තියෙනවා ඔන්න ඕක අඳුර ගන්න කියලා. එළියේ රූපයක් තියෙනවා ඒ හින්දා මේ විදිහට පෙන්නේ ඒක මොකද්ද කියලා තව ටිකක් විමසලා බලන්න. එතකොට ඇහැට පුළුවන් වැඩේ මොකද්ද කියලා නෙමෙයි මනස බලන්නේ. චක්කු විඥානය කිව්වා අන්න එළියේ මොකද්ද තියෙනවා කියලා මොකද්ද දන්නේ ඔය කියලා ඔන්න හොයන්න. එතකොට මනස විශ්වාස කරන්නේ දැන් මේ එළියේ තියෙන දේ ගැන තමයි මං හිතන්නේ. හරි. එතකොට නේද එළියේ බල්ලෙක් ඉන්නවා කියලා මනසට හදන්න පුළුවන්. එතකොට ඔන්න ඔය මට්ටම වෙනකොට මේක උපදින හැටි දන්නේ නේද මනස? එළියේ තියෙන දෙයක් උපද්දුවලා දීපු හැටි දන්නේ නෑ නේද?
ප්‍රොසෙස් එකේ මනසට පේන්නේ
මනස දන්න. ඔය නොදන්න කමට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. මනස ඒක විමසන් නැතුව උපදින හැටි විමසන් නැතුව බාර අරන් පිළියම්. අයෝනිසෝ මනසිකාරය. දැන් බල්ලා එතකොට එළියේ බල්ලෙක්මයි මේ දැනගත්තේ කියලා හිතන්නේ අයෝනිසෝ මනසිකාරය එක්ක. හරි? ඇත්ත ඇති හැටි නොදන්නකම්. මේ ඉපදුන හැටි නොදන්නකම්. ඒ රූපේ උපද්දපු හැටි දන්නේ. දැන් ඕක කෙනෙකුට පුළුවන් නේද ඕක උපද්දපු හැටි බලන්න. ඇහැ මෙහෙම ප්‍රතිබිම්බයක් හදලා දුන්නා. ඒ ප්‍රතිබිම්බය හැදෙන්න මේ මේ හේතු උදව් වෙලා තියෙනවා. ඒ හේතු වලින් එකක් හරි අඩු වුණා නම් ඕක හැදෙන්නෙත් නෑ. නේද? එතකොට ඒ හේතු සේරම යෙදෙන කොටයි ප්‍රතිබිම්බය තියෙන්නේ. අන්න ඒ ප්‍රතිබිම්බෙයි මේ චක්කු විඥාණය දැකලා තියෙන්නේ. මේ ඒ දැනගත්තු දේ ගැන තමයි දැන් මනස හිතන්නේ. මොන දැන් එතකොට මනසට මනසෙන්ම හදලා දෙන දෙයක් ගැන තමයි දැන් මනස හිතන්නේ. එළියේ තියෙන දෙයක් මේ මොහොතේ නැහැ. මොකද චක්කු විඥානේ නිරුද්ධ වෙනකොට අර ටික ඔක්කොම නිරුද්ධයි. ප්‍රතිබිම්බයක් නැහැ, චක්කු විඥානෙත් නැහැ, ඒක හදන්න දීපු රූපෙත් නැහැ, ඇහෙත් නැහැ, මොකක්වත් නැහැ. මේ විඥානේ චක්කු විඥානය මනෝ විඥානෙට ඉතුරු කරපු ටික විතරයි මනසට තියෙන්නේ. ආයෙ මතක් කරගන්න. හරියට දැන් බල්ලා ගහ යට ඉන්නවා වගේ. දැන් ඇහි වැඩ ටික ඉවරයි. ඒගොල්ලෝ ඒ වැඩේ කරලා ආපහු ගිහිල්ලා නිරුද්ධ වෙයි. නේද? දැන් හොඳටම පේනවනේ දැන් ප්‍රතිබිම්බේ නැහැ නේ වතුරේ. ප්‍රතිබිම්බෙත් නැහැ, දකින්න ඇහැකුත් නැහැ, හෙන් දැනගන්න විඥානයකුත් නැහැ. ඔක්කොම ඒගොල්ලන්ගේ වැඩ ඉවර. නිරුද්ධ වෙයි. දැන් ওই නිරුද්ධ වුණ බවවත් දන්නේ නැහැ. මනස. නේද? චක්කු විඥානයට අදාළ දේවල් ටික දැන් ඉතුරු නැතුවම නිරුද්ධයි කියන කතාවක් මනස දන්නේ
නැහැ.
අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයේ ඉන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැති හිත. අවිද්‍යාව.
මේක නිසා උපන්දයක් කියලා දන්නේ.
ඒක දන්නේත් නැහැ. ඒ හේතුව දැන් ඉවරයි කියලා දන්නේත් නැහැ. මනස තමයි පැවැත්මකුත් දීලා ඒ ටික තාම තියෙනවා. ඒ ඔන්න දැන් එළියේ දෙයක් පනෝලා. එළියේ දෙයක් තියෙනවා කියලා හිතලා. ඕක ගැන තමයි දැන් හිතන්නේ. ඒ තියෙන දෙයක තමයි අර බල්ලෙක් කියලා හිතන්නේ නේද? ගහ යට ඉඳන් හිතනවා දැන් වතුරේ ඉන්න බල්ලා කියලා. වතුරට එක සැරයක් එබිලා ඇවිල්ලා ගහ යටට ඇවිල්ලා දැන් හිතනවා අර වතුරේ ඉන්න බල්ලා කියලා. දැන් ඒ වෙනකොට ඇහත් නිරුද්ධයි. ඇහැ හදලා දීපු ඒ ප්‍රතිබිම්බෙත් නිරුද්ධයි. ඕක දැනගත්තු චක්කු විඥානෙත් නිරුද්ධයි. නේද? ඔන්න ඔහොම ටිකක් අපිට මේක ස්ලෝ මෝෂන් බලන්න වෙනවා. චක්කු විඥාණයෙන් කලේ මොකද්ද? ඒක ගැන හිතන්නේ මොකද්ද? ඕක වැඩ දෙකක්. දැන් අපිට වෙලා තියෙන්නේ ওই දෙක එකක් කියන මට්ටමට මේක පේන්නේ. ওই දෙක වෙන් කරන්න අපිට දක්ෂතාවයක් නැහැ. මනටත් වෙනවා අපිට දකින්න නුවණකුත්. ඒ කියන්නේ සම්මාදිට්ඨිය කියන එක නැහැ. සම්මාදිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්කම. නේද? අපි අර මුලාවෙන් ගත්ත දෘෂ්ටියෙන්මයි ඕක ගැන
බලන්නේ.
රූපේ හේතුවක් විතරයි. හැබැයි අපිට හේතුව දකින්න බෑ. අපි දකින්නේ ඵලය. ප්‍රතිබිම්බේනේ අපි දකින්නේ. හේතුව දකින්න බෑ. අන්න ඒකත් තේරුම් ගන්න ඕනේ. දැන් හිතට කවදාවත් බෑ හේතු දකින්න. හිතට පුළුවන්. ඒ කියන්නේ විඥාණයට පුළුවන් අර හදලා දීපු ඒ ප්‍රසාද රූපේ දකින්න විතර. හරියට අපි අපේ මූණ අපිට කවදාවත් දකින්න බෑ. කණ්ණාඩිය හදලා දෙන ප්‍රතිබිම්බේ නම් දකින්න පුළුවන්. ප්‍රතිබිම්බේ කියන්නේ මූණ නෙමෙයි. අන්න ඒ නුවණ ඇති වෙන්න. අපි මේ වෙනකන් ප්‍රතිබිම්බයක් දැකලා මිසක් නේද? සතර මහා ධාතුවෙන් හැදිච්ච මුණක් දැකලා නැහැ. අපි ප්‍රතිබිම්බය දිහා බලලා හිතාගෙන තියෙනවා ඔය දැක්කේ මේක තමයි කියලා. එතකොට ඒක තේරුම් ගන්න මේ හිතෙන් ඇති වුණ විතර්ක මත ඇති වුණ ප්‍රපංච ගොඩ. ඔක තමයි කියන්නේ දැන් යං වේදේති තං සංජානාති. යමක් විඳීද ඕක අඳුන ගන්නවා. යං සංජානාති යමක් අඳුන ගනීද ඕක ගැන හිතනවා. තං විතක්කේ යං සංජානාති තං විතක්කේ. යමක් අඳුර ගනීද ඕක ගැන තමයි හිතන්නේ. යමක් විඳීද ඒක තමයි අඳුරගන්නේ. ඔව් අඳුරන අඳුන ගන්න එක හිතෙන් කරන වැඩනේ. එතකොට යමක් අඳුන ගනීද ඒක ගැන තමයි හිතන්නේ. දැන් ওই මට්ටම එනකොට එළියේ තියෙන එකෙන් අයින් වෙලා මේ හිත ඇතුලේ වැඩ ටික. ඔව් විතර්ක කරනකොට දැන් හිතේ වැඩ. එළියේ ඒවා නිරුද්ධ වෙලා ඉවරයි. එතකොට යම් විතක්කේති තං ප්‍රපංචේ. විතර්ක කරන එක තමයි ප්‍රපංච බවට පත් වෙන්නේ. ප්‍රපංච බවට පත් වෙනකොට අපි විශ්වාස කරනවා ඕක එළියේ තියෙනවා. මේ හිතන දේ එළියේ තියෙනවා කියලා. ඇත්ත තියෙනවා. මේ දැනගත්තේ ඇත්තම ඇත්ත. එළියේ තියෙනවා කියන්නේ. අර
බල්ලද
නෑ 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 ඒකත් විඳිනවා. එතකොට දැන් ප්‍රපංච වෙලා ප්‍රපංච වලින් හදන එක තමයි දැන් විඳින්නේ. එළියේ ඉන්න බල්ලා එක්ක තමයි දැන් තරහ අරන්
තියෙන්නේ.
ඔව් ඒ ප්‍රපංචයෙන් දෙන වේදනාව තමයි ඒකයි අර දැන් හදපු දේ එයාව අභිභවා යනවා කියන්නේ. දැන් අර බාහිර රූපේ තමයි දැන් එයාව පාලනය කරන්නේ. දැක්ක ගමන් එකපාරට තරහ යන්නේ නැහැ. දැක්ක ගමන් ඔතන සිද්ධි ගොඩක් වෙනවා. දැක්ක ගමන් කියන්නේ මුලින්ම වෙන්නේ මං කියේ චක්කු විඥාන මට්ටම කියන්නේ වර්ණ සටහනක් දැකලා. හරි. දෙවෙනි එක ඊළඟට මනෝ විඥානයට බාර කළා. මනෝ විඥාණයෙන් දැන් වර්ණ සටහනට අදාළ ටික තමයි චක්කු විඥාණයට පුළුවන් මනෝ විඥාණයට දෙන්න. හැබැයි යා ඒක නිකන් නෙමෙයි දෙන්නේ මනෝ විඥාණයට කියන්නේ ඔන්න එළියේ තියෙන දේ මේ පේන්නේ කියලා. දැන් ඒ බින්දනේ වෙන්නේ දැන් මේක අඳුන ගන්නකොට. එළියේ දෙයක් තියෙනවා ඕක මොකද්ද කියලා දැනගන්නවා නේ. ඔව්. ඔක බින්ද දැන් මෙහෙම මේ මේක බෙදලා පෙන්වුවට ওই ටික එක සැරේ වෙන්නේ. හරිද? එතකොට වේදනාවේ තියෙනවා යම්කිසි රූප ගතිය. සංඥාවේ තියෙනවා යම්කිසි රූප ගතියක්. ඒ රූපය ගැන තමයි වේදනාව. ඒ රූපය ගැන තමයි අඳුරා ගන්න. හරි? ඊළඟට හිතන මට්ටම වෙනකොට අර රූපේ ගොඩක් බලවත් වෙනවා. විතර්ක
කරනවා.
ඔව්. ඒ හිතද්දි අර වේදනාවක් දැන් වැඩි කරලා දීලා මං විඳින වේදනාවක් කරලා. මං විඳින වේදනාව කරනකොට ප්‍රපංච හිතේ මේ හේතුඵල හින්දා ඇති වුණ වේදනාවක් නෙවෙයි දැන්. මම විඳින වේදනාවක් අර රූපේ නිසා. එතකොට ඔන්නඔක තමයි අර චේතනා ඇවිල්ලා දැන්. එතකොට කර්ම බවට පත් වෙනවා. ඊට කලින් වේදනාව කර්ම නෙවෙයි. මේක මම විඳින මට්ටමට එනකොට තමයි කර්ම බවට පත් වෙන්නේ. තන මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් පස්සේ කියන මට්ටම වෙනකොට එළියේ දෙයක් තියෙනවා කියලා පිළි අරගෙන බාහිර රූපෙයි මේ පැත්තේ ඇහැයි චක්කු විඥානේ තියෙනවා කියන මට්ටම තමයි පස්සේ. ඒක වෙනකොට අර ප්‍රපංච මට්ටමටත් ගිහිල්ලා ඒකයි ඕවා එකකට එකක් සම්බන්ධයි. ඒ නිසා තමයි පස්සයට, පස්සය කියන්නේ මොකද්ද, පස්ස සමුදය කියන්නේ මොකද්ද, පස්ස නිරෝධය කියන්නේ මොකද්ද කියලා දෙයක් තියෙනවා. පස්සය කියන එක අඳුරගත්තහම මෙහෙම ಜಾති තුනක් තියෙනවා. එතකොට ඒක ඉබේ හටගත්තු දෙයක් නෙමෙයි, මේකටත් හේතුවක් තියෙනවා, පස්ස සමුදය. ඔව්, ඉතින් ඒ තුන එකතු වුණාම ඒ තුන කොහෙන්ද වෙන් වෙලා ආවේ? මේ පැත්තේ ආයේ මුලාව හින්දානේ. එළියේ රූපේ තියෙනවා, මේ පැත්තේ ඇහැ තියෙනවා, මැද්දේ විඥාණි ඉන්නවා කියලා හිත කියන්නේ එක. ඒ කියන ගතිය තමයි පස්සේ කියන්නේ. ඒකට එතන ආයේ පස්ස සංගයක් යෙදිලා තමයි ඒ
මේ
ඔව් දැන් චක්කු විඥානේ ඇත්ත ඇති හැටි නොදන්න කමම හේතු වෙලා තමයි පස්සයක් බවට පත් වෙන්නේ. චක්කු විඥානේ ඇත්ත ඇති හැටි නොදන්න කම. ඒක හටගත්තේ කොහොමද කියලා නොදන්න කම. උදව් වෙලා. ඒකට අවිද්‍යාව යෙදිලා. මේ ಜಾති තුනක් මෙහෙම තියනවා කියන මට්ටම තමයි පස්සේ. රූපයක් බාහිරයි, ඇහැ අභ්‍යන්තරයි, චක්කු විඥාණයෙන් තමයි මේවා දැනගත්තේ. එතකොට ඒ ಜಾති තුන වෙන වෙනම තියෙන කියන අදහස තමයි මේ හටගෙන තියනවා කියන ස්ථිර බව නොවෙන්න පුළුවන්. මේ මොහොතේ මේ ಜಾති තුන මෙහෙම පිහිටලා තියෙනවා නේද? ඒ තියෙන්නේ එකක් එළියේ, එකක් ඇතුලේ, හිතක මැද. ඒ කියන්නේ අන්ත දෙකයි මැදයි. දැන් බාහිර රූපේ කාන්තයක්, අජ්ජත් රූපේ තවාන්තයක්, විඥානයේ මැද. මජ්ජේ සූත්‍රෙදි කියන්නේ. නේද? ඒ බව එහෙම්මමයි කියලා පිළිගන්නවා අයෝනිසෝ මනසිකාරය. ඒවා උපන්නේ කොහොමද කියලා දන්නේ. ඒ උපන්නේ කොහොමද කියලා දැනගන්න තමයි අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඇහැයි රූපේයි නිසායි චක්කු විඥානේ හැටගත්තේ. නේද? ඒක පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඒ වුණාට දැන් මෙතන ඒ බව දන්නේ නැහැ. මේ තුන් දෙනෙක් ඉන්නවා කියලා කියන මට්ටම තමයි පස්සේ. නේද? එතකොට අතන ඇත්ත නොදන්නකම නිසාමයි පස්ස සමුදය කියෙදි ළමයි පස්සේ බවට පත් වෙන්නේ. පස්සේ මොකද්ද? පස්ස සමුදේ මොකක්ද? ඒකම පේනවා මෙතන ඇත්ත දැක්කනම් පස්ස පිහිටන්නේ නැහනේ. නිරෝධය, පස්ස නිරෝධය. එතකොට ස්පර්ශේ කාන්තයක්, ස්පර්ශ සමුදේ තවාන්තයක්, ස්පර්ශ නිරෝධෙ මැද කියලා තේ මජ්ජේ සූත්‍රය බුදුහාමුදුරෝ දේශනා කළේ. මජ්ජේ සූත්‍රයේ පස්සේ කාන්තයක්, පස්ස සමුදේ කාන්තයක්, පස්ස නිරෝධෙ මැද කියන
මට්ටම.
ඔව්, ස්පර්ශය පිළිගත්තු ගමන් අර ලෝකෙට අහුවෙලා දැන්. ඊට පස්සපච්චා වේදනා. ඒකයි කිව්වේ අර එළියේ තියෙන රූපෙන් මේ වේදනාව. එළියේ තියෙන රූපෙන් මේ වේදනාව කියනකොට මේ පැත්තේ විඳින්න මමත් ඉන්නවා. මට තමයි ඒක දැනෙන්නේ කියන මට්ටම. අනේ දිත්‍ති රින්ගනවා එතෙන්. එතකොට තණ්හාව එනවනේ. ඒ වේදනාව දිට්ඨියත් එක්ක යෙදුනහම දැන් තණ්හා වෙනවා, උපාදාන වෙනවා. වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන. එතකොට ඒකේ අර දිට්ඨි මාන සේරණ ටික උතෙන්ට රින්ගනවා. සක්කාය දිට්ඨිය. දැන් වේදනාව දැනෙන්නේ මට. වේදනාව විඳින්නේ මම කියන මට්ටමට ගන්න. ඔය ඒ මට්ටමට ගන්නෙ මේකේ ඇත්ත ඇති හැටි නොදන්න කම. අර වතුරට එවෙන බල්ලා වගේ. එළියේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ ඇත්ත නොදන්න කමනේ. ඒකට අහුණ ගමන් ඒකෙන් ඉතින් ඒ බල්ලා නිසා වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, චේතන සංකාර ටික තියෙනවා. නේද? එතකොට අර විද්‍යා කච්චා සංකා මේ මොහොතේ අවිද්‍යාව හින්දා මේ මොහොතේම කර්ම කරනවා. ඒ කර්ම වලට විපාක තියෙනවා. ඒ හින්දා ඔයින් සසර ගෙනියනවා අපි. පොඩි දෙයක් වුණාට ඔකට පුළුවන් අපව සසර ගෙනියන්න. එහැ ගැන මුලා වුණොත් මුලා වෙලා ඒකට හිතනකොට ලෝකෙ ගැන මේ දැනගත්තේ එළියේ තියෙන දෙයක් කියලා හිතනකොට ඒකට පුළුවන් අපිව සසර ගෙනියන්න. මොකද සැපක් හරි දුකක් හරි දෙන්න පුළුවන්. විපාකයක් දෙන්න පුළුවන්. මොකද දැන් කරන කෙනෙක් ඉන්නවා. නේද? කර්ම කරන කෙනෙක්ව හැදී. එළියේ දෙයක් තියනවා කියනකොට ඒ දේ දැනගන්න අභ්‍යන්තර කෙනෙක් ඉන්නවා. ඉන්නවා කියලා හිතනවා විශ්වාස කරනවා. මොහොතින් මොහත මුලා වෙන ගතිය. මේ මොහොතේ අපි මුලා වුනේ නැත්තම් අනේකයි උතුම් වැදගත්කම. මේ මොහොතේ ඇත්ත දැක්කොත් මේ මොහොතේ රැවටෙන්නේ නැහැ. ඒ ගතියමයි සසරෙන් මිදීම කියන්නේ. සසර ඇති කරන්නේත් මේ මොහොතේ, සසරෙන් මිදෙන්නෙත් මේ මොහොතේ. මිදෙන්න පුළුවන්කම තියෙන්නේ මේ මොහොතේ. මේ මොහොතේ මෙන්න මේකයි ඇත්ත தත්ති. අර යෝනිසෝ මනසිකාරේ පිහිටන්න පුළුවන් නම් අන්න දැන් අවිද්‍යාවෙන් කරන අර කෙලෙස් වලින් කරන ටික නැති වෙනවා. හරි. ඇත්තටම කුසල් කියන්නේ ඔන්න ඕවට. ඒ කියන්නේ මේ සසරේ අනේක නවත්තන එක. අර සංකාර જાතියක් කියේ ප්‍රයෝග අභිසංකාර කියන ඔන්නව. මේ සිද්ධ වෙන දේ දකි. දැක්කේ නැත්නම් අපිව සසරේ ගෙනියනවා සංකරණක. සසර හදන සංකාර. අභිසංකරණක සංකාර. ඒක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඒ එහෙන් දැක්ක ගමන් එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. කණෙන් අහපු ගමන් ඒකට දෙයක් හදලා එළියේ තියෙනවා කියලා විශ්වාස කරනවා. එතකොට මේ හිතෙන් හිතට පෙන්නන අර මනසට පෙන්නන චිත්‍රය නේද? ඒක සතර මහා ධාතු රූපයක් කරලා තමයි බාරගන්නේ. අර මනසට පේන චිත්‍රය සතර මහා ධාතු රූපයන් නෙවෙයි කියලා තේරුම් ගන්න. වෙන්නේ නැහැ. නැවතුනොත් හැබැයි අපි නවත්තන්න ඕන කියලා බලන ඕක බෑ. අපි මේකේ
මේක හරි නැහැ, මේක නවත්තන්න ඕන කියලා හිතුවොත් ඒක නවත්තෙන්නේ නැහැ.
දැන් බල්ලා හිතන නෑ, බල්ලා හිතනවා දැන් ආ මේක හරි නැහැ, මම මේක නවත්තන්න ඕන කියලා ආයේ වතුරට
දෙනවා.
ඇයි? ඒක තමයි. ඉතින් දැන් බල්ලා ඇත්ත අවබෝධ කරගත්තු දවසට එහෙම හිතන්නේ නෑ මේසා. ඇත්ත නොදන්න තාක් කල් මම මේක නවත්තන්න ඕන කියලා බැලුවට නවත්තන්න පුළුවන්ද?
ඇයි? හිත කවදදගෙන මේවතරත් නෑ, එහෙම හිතන්නේ නෑ. දැන් මම
ආ එහෙම හිතන්නේ නෑ කියලා ඔන්න බල්ලා දැන් වතුරට එබෙනවා.
දැන් බල්ලා
ඒ අපේ බල්ලගේ වැඩි වෙනසක් නැහැ. දැන් අපිත් ලෝ එහෙන් දැකලා ලෝකේ ඒවා තියෙනවා කියලා හිතන මට්ටම බල්ලා වතුරට බිලා බල්ලෙක් ඉන්නවා කියනවා වගේ තමයි නේද? අපිත් එහෙන් දැකලා නෑ නවත්තන්න පුළුවන්ද කියන එක මේ බලන්න. එහෙම නවත්තන්න බෑ. ඇත්ත දැනගන්නකම් නවත්තන්න බෑ. නවත්තන්න පුළුවන් ඒක අපි ඒකට කියන්නේ අර යටපත් කරනවා කියලා. සමාධිය. తాවකාලික වේටපත් කරන්න පුළුවන්. ඒ වුණාට ආයේ අරව මතුවේ.
ඒක නිකන් දුරට ගිහින් ඒ අපිට
ඒක ඒක తాවකාලික යටපත් කිරීම. දැන් අපි ඕක යන්නේ නැති මට්ටමට ගේන්න නම් ඇත්ත දකින්නම වෙනවා. ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. ඒක ප්‍රතිපදාවනේ. ඒතර කුමක් සඳහාද? ඇත්ත දැකීම සඳහා. ඇත්ත දැකීම සඳහා. ඉන්ද්‍රිය සංවරය ඒක බලෙන් කරන එක. අපි දැන් සිල්පදේ මම සත්තු මරන්නේ කියලා අපිට සත්තු මරන්නේ නැතුව ඉන්න පුළුවන්. හැබැයි ඒකෙන් සත්තු මරන්න තියෙන හැකියාව නැති වෙන්නේ නැහැ. යටපත් වෙනවා විතරයි. ආද දවසට මම සතෙක් මරන්නේ.
ආද දවසට නෙමෙයි හැමදාම මම සතෙක් මරන්නේ නැහැ කියලා අනිස්ත්‍යාන කරනවා.
ඔව්. එහෙම කළාටම හරියන්නේ නැහැ. ඕ මදුරුවෙක් ඇවිල්ලා වහනකොටම ගිහින් වදි.
නෑ
මම නවත්තලා. ආ? ඔය නවත්තලා කිව්වට ඉතින් අපිට අවස්ථාව යෙදෙනකන් ඒක නවතිනවා. දැන් හිතන්න මෙහෙම හිතන්න. ඔයාට දෙනවා ඔයාගේ පොඩි ළමෙක්ව බලාගන්න. හරි. දැන් එයාව ඉන්නකොට ඔන්න එනවා මදුරුව ඇවිල්ලා කනවා. දැන් වෙන කරන්න දෙයක්වත් නැහැ. net එකකුත් නැහැ.
ඈ?
ඔය ඉතින් ඔව ප්‍රැක්ටිකලි වෙයිද කියන එක බලන්න ඕනේ. දැන් අපිට දැන් යටපත් කරගෙන කරන එක සෑහෙන උත්සාහයක් යොදවදායි. පුළුවන් වුණාට ඔක හැමතිස්සෙම එක සිහියෙන් ඉන්න ඕන එෆර්ට් එකක් ගන්න ඕනනේ. නේද? ඒක උදව් වෙනවා. ඒක උදව් වෙනවා. උදව් වෙන්නේ නැතුව නෙවෙයි. මං කියන්නේ ඕක විතරක් මේක සම්පූර්ණයෙන් අයින් කරලා නැහැ තව. තාම අපිව අහුවෙන ගතිය නැවතිලා නැහැ. හරි? ඒකට අවස්ථාව යෙදුනොත් මතුවෙන්න පුළුවන්. යටපත් කරගෙන ඉන්නවා තමයි. සමහර විට දැන් ඕකේ ඕක ගිහින් මම ඔය බාහිර එකක් නේ කිව්වේ. තමන්ව මැරෙන්න එනවා. ආ සර්පෙක් ණයෙක් එනවා කන්න. ආ මොකක් හරි ළඟ තියෙනවා ගහන්න. ඈ එතකොට නොගහා ඉඳීද? දැන් ඕවා ඉතින් ඒ මං කිව්වේ ඒ අවස්ථාව එනකන් ආ ණය ඇවිල්ලා මාව කාපු දැන් මම මැරුණට කමන්නේ කියලා ඉන්නේ.
මගේ ගාව ළමෙක් ඉන්නවා මම ළමයා මුහුණ තල්ලු කළා මම ඉමිටාව බේරෙන්න.
එහෙම කරන එක හොඳයි. හොඳ වුණාට අපිට අරූ ගැන තරහක් එන්නේ නැතුව තියෙයිද? ඔව්. ඔය හරි දැන් එහෙම ඒ අපිට ඒ අපිට එහෙම දැන් මොනවා හරි දැනට පුළුවන්. හරි ඔය සිටුේෂන් එකේදී පුළුවන්. හැබැයි දැන් ඔය මට්ටම තාම අපිට බයක් ඇති වෙනවා නියුව දැක්කහම ඌව ඉලවන්න හිතෙනවනේ නේද? දැන් එහෙම හිතෙන මට්ටමකුත් නැති වුණ දවසක කිසිම බයක් එන්නේ නැති මට්ටමක් තියෙන. ඒක ටිකක් ඉහළ. ඒ කියන්නේ ඒක ඉතින් ඒ මට්ටමට එන්න දැන් අර යටපත් කිරීම මදි. ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකින්නේ කොහොමද? අපි මේ ඇහැ. දැන් ඇහැ සංවර කිරීමේ විදි දෙකක් තියෙනවා. කන සංවර කිරීමේ විදි දෙකක් තියෙනවා. අපිට බණිනවා ඇහෙනවා අපි සද්ද නැතුව ඉන්න. ඉස්සර නම් තරහරම් බැන්නේ. සද්ද නැතුව ඉන්න එක හොඳයි. හැබැයි එහෙම හිටියා කිව්වට හිත ඇතුලේ මොනවද උනේ කියන එක අපයාගෙන තරහක් එනවනේ. ඒක එළියට බණින්නේ නැති එක විතරයි වෙනස. හරි. හැබැයි මේකේ දියුණුම අවස්ථාව කියන්නේ අපිට ඇහෙනකොට මට බැන්නා කියලාවත් හිතෙන්නේ නැති මට්ටමකට ගන්න පුළුවන්. මේ කණෙන් සද්දයක් නෑ ඇහුනේ. ඒක ට්‍රේනින් එක විතරක් නෙමෙයි. මේකේ ඇත්ත දැනගන්නත් ඕන. කණෙන් ඇහෙන එක කොහොමද උනේ?
ඇත්ත හොඳට තේරෙනවා. දැන් කවුරු හරි මට වරදක් කරොත් ඒක නම් වරද කරලා යනවා. එයා දන්නේවත් නැහැ මං හිතන්නේ වරද කරා කියලා. ඔව්. මම දවස් 30ම පිපිරෙනවා. මේක ගැන මේ ගොල්ලන්ට කියන්න ඕනේ ක්ලාස් එකට ඇවිල්ලා කියන්න ඕනේ. පාළි මම වෙන හැමෝටම කියන්න ඕනේ. අර යක නාර. දැන් සර් මට තේරෙනවා ඒක කරා මට එයා කරපු වැරද වඩා මගේ මේක වැරදෙනවා.
අනේ ඒක තමයි. ඒක බලන්න තමයි මේ කියන්නේ. දැන් ඒක අපි ආය ආය හිතනවා කියන්නේ මොකද්ද? හිතට මතක් කරලා
දෙනවනේ.
ඔව්. ඒක හිතට මතක් කරලා දෙනකොට අරයා මෙහෙම කළා කියලා මතක් වෙනකොට අපිට එයාව සිහි වෙනවා. මේක හිතෙන් පෙන්වන එකක් කියන කතාව නෙවෙයි. අපිට පෙන්වන්නේ හිතෙන්. අපි විශ්වාස කරන්නේ එළියේ ඉන්න එක්කෙනා මට මෙහෙම කළා නේද? තේරෙනවා. හිතෙන් පෙන්වන චිත්ත රූපය හිතෙන් හදලා දෙන දේම දැකලා අපි අර හීනේ ඇත්ත කරමු. අරයව මතක් කරගන්න. මතක් කරගන්නේ හිතට පේනවා කියලා නෙමෙයි ඇත්තටම ඉන්නවා. දැන් ඕකම නෙමෙයිද අපි දැන් මැරිච්ච කෙනෙක් සිහි කර කර අඬනවා කියන්නේ. හිතට නෙපේන්නේ. ඒ වුණාට අපි සිහි කරන්නේ අර ඉන්න එක්කෙනා හිටියා. අනේ මෙයා කොච්චරද නැති වුණේ අපරාධිනේ කියලා අරම මේවා අර දැන් මෙතන පේන්නේ නැහැ නේද මේක හිතෙන්මයි මතක් කරලා දුන්නේ කියලා. හිතෙන්ම මතක් කරලා හිතටම පෙන්නපු එකක් නෙමේ දැකලා තියෙන්නේ. ඒකට අන්න එහෙම දකින්න පුරුදු වෙනකොට අරක මතක් වුණත් පේනවා. ඔක හිතෙන්නේ මතක් කරලා දුන්නේ. ඒක එළියේ වටයි ති නෑ. බාහිරය ගැන නෙමෙයි ඔය හිතෙන්ම හදලා දීපු දේ ගැන හිතෙන්ම හිතන. එතකොට ඒ ඕක තේරුම් ගන්න මේ අපේ ඇහ කන නාසය දිව ශරීරය අරන්දෙන ඒවා ගැන හිත හිතන දේ වෙන් කරගන්න තේරුම් ගන්න. ඔව් සටහනක් අරන් දීම තමයි ආයතනෙට පුළුවන්. හිත තමයි ඕක ගැන හිතන. එතකොට අපි ලෝකෙට අහුවෙන්නේ දුක් විඳින්නේ ඔය හිතන ටික එළියට සම්බන්ධයි කියලා හිතුවා. මේ හිතෙන් හදන ටික හිතෙන් හදන ටිකක් විතරක් නෙමෙයි ඔය එළියේ ඇත්ත දෙයක් කියලා හිතුවොත් තමයි අපිට දුක හිතෙන්නේ. හිතෙන් හදපු දේ ආමේ හිතෙන් පෙන්නවා ඒක එහෙමම හිතේම නැති වෙලා යනවා. බාහිරට සම්බන්ධයක් නැහැ. කියලා දකින්න ටික ටික පුළුවන් වුණා. අපි අර බාහිර ලෝකේ හින්දා සැපත් දුකක් විඳිනවා නම් ඕක ටික ටික අයින් වෙනවා. හරි. ඒක බාහිර දේවල් වලට අපිව පාලනය කරන්න බැරි වෙනවා තව විදිහකට කිව්වොත්. බාහිර දේවල් කිව්වට අන්තිමට බලනවා ඒවත් අපි හිතෙන්ම හදලා අපිම නේද එළියේ තිබ්බේ. කියන්නේ ඒ ඔන්න ඔහොම මේකේ අර එක එක ස්ටෙප් බයි ස්ටෙප් යන්න
තියෙනවා.
ඔව් වෙනස් වුණාට ওই දෙක එකක් කරගන්න. අපි මෙතන කතා කරනකොට මෙහෙම පෙනුනට ආයේ එළියට ගියාමත් මෙහෙම. එතෙන්දී ඒක තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ඒක කරන එක හොඳයි.
කොහොමද කියන්නේ අපි තේරෙන එක වෙනමයි අවබෝධ
වෙන එක වෙනමයි. ඔය දැන් මෙතෙන්දී දැන් හිතනවානේ හරි දැන් අපි ගමු දැන් මැරෙන කෙනෙක් සිහි වුණ ගමන් අපිට දුක හිතනවා නේ මෙයා නැති වුණා. හරි. දැන් ඒක අපි බලන්න පුරුදු වුණොත් ඔය සිහි උනේ හිතටනේ. දැන් එයාට අදාළ නැහැ. ඒ වගේම ඇත්තෙත් නැහැ. මේ හිතෙන් මතක් කරලා කුහින්දයි දුක හිතෙන. ඒතකොට හිතෙන් මතක් කරපු එක එහෙමම නැති වෙනවා. ඉතින් ඕකට මොකටද දුක් වෙන්නේ? ඒක තව අර තව චිත්‍රපටියක් බැලුවා වගේ. හිතෙන් හදපු දේ හිතෙන්ම බැලුවා නේද? එහෙම බලන්න පුරුදු වුණාද? ඒක ඉතින් දැන් එතෙන්දි නෙමෙයි. දැන් Tamanට දුකක් හිතෙන දැන් මම ඕක එක්සැම්පල් එකක් ගත්තේ. ඔය වගේ Tamanගේ හිතට මොකක් හරි කරදරයක් කරන දෙයක් වෙනකොටම ওই විදිහට බලන්න පුළුවන්. මේක මේ හිතෙන් මේ විදිහට හිතපු හින්දානේ මට මේ විදිහට දුක තියෙන්නේ. ওই විදිහට හිතුවේ නැත්නම් ඒ දුක නැහැ. මේ විදිහට හිතුවොත් තමයි ওই විදිහට දුක. මේ විදිහට හිතුවේ නැත්නම් ඒ දුක නැහැ. වෙන දෙයක් හිතුවා නම් ඒත් අර දුක නැහැ. ඒකට මේ හිතෙන්ම හිතන එකේ ඇත්ත ඇති හැටි දකින්න නැති හින්දා තමයි අපව දුකටපත් වෙන්නේ. ඔක තමයි අර ලෝකෙට අහුවෙන්නේ කියන්නේත් ඕක. ඒකට මේ හිතෙන් හිතන ඒවා එකක්වත් ලෝකෙට අයිති නැහැ. මේක හිතට මතක් කර කර දෙන්න ඕනේ. මොකද අපි පුරුදු වෙලා ඉන්නේ හිතන හැමදේම මේ ලෝකේ එළියේ තියෙන දේවල් ගැනයි මේ හිතන්නේ කියලා. එතකොට අපි ඒව පාලනය කරන්න යනවා. අන්තිමට වෙලා තියෙන්නේ ඒව අපිව පාලනය කරනවා. දැන් අපි හිතන්නේ අපි ළමයි පාලනය කරන්න යනවා. අන්තිමට වෙලා තියෙන්නේ ළමයි තමයි අපිව පාලනය කරන්නේ. අපි හිතන්නේ ඕකේ අනිත් ඇත්ත නෑ, මම තමයි මේ කන්ට්‍රෝල් කරන්නේ කියලා. ඒ වුණාට එයාට පුළුවන් අපිව තරහ ගස්සන්න, අපිට සතුටක් දෙන්න ඔක්කොම නේද? අපිට ඕකේ අනිත් පැත්ත පේන්නේ. අපේ බාහිරේ පාලනය කරන්න ගිහිල්ලා බාහිරේ අපිව පාලනය කරනවා. අපේ හිතට නිදහසක් නැති කරනවා. ඒ ඔතන තියෙන වැරද්ද තේරුම් ගන්න ඕනේ. මේ හිතෙන් ඇති වෙන අපි හිතන ඒවා එකක්වත් ලෝකෙට අයිති නැහැ. දැන් අපට වෙලා තියෙන හිතන සේරම ලෝකෙට අයිති. මේ හිතේ ඇති වෙන නාම ධර්ම ටික අපි රූපවලට ගැට ගන්නවා. දැන් ඔන්න ඔය වැරද්ද හින්දායි අපි දුක්
විඳින්නේ. ඔව් දැන් බලන්න ඉලෙක්ෂන් එක ගැන
දැන් ඒ වයින් අපිට වැඩක් තියනවාද? ඒ වගේ තමන් ඇත්ත දකිනකොට දකිනකොට ටික ටික වෙනදා වැදගත් උනේවා අයින් වෙනවා. හරි. ඉස්සර වැදගත් උනේවා ටික ටික අයින් වෙනවා. ඒ වැදගත් උනේම තමයි මේ ලෝකෙට අයිති දේවල්. ඒවයි ඇත්ත දකිනකොට දකිනකොට අර ලෝකෙන් මිදෙනවා, ලෝකෙන් එතෙර වෙනවා කියන්නේ ඒකයි. ඒක හැබැයි අපිට එක සැරේට ඔක්කොගෙම අයින් වෙන්න බෑ. මේක ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ. මොකද අපි අර බැඳිලා ඉන්න එක එක මට්ටම් තියෙන. දැන් අපි ඉස්සෙල්ලා බාහිරයට බැඳිලා ඉන්නේ. ඊළඟට තමන්ගේ ශරීරයට බැඳිලා ඉන්නේ. නේද? දැන් අර බයක් එන්නේ පත්තෑ එනකොට බයක් වෙන්නේ අපේ ශරීරය අල්ලගෙන අපි ඉන්නේ. මේ ශරීරයට මොකක් හරි කරයි. ඒකට එතන මේ ශරීරයේ අල්ලගෙන ඉන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්.
හැබැයි පත්තෑයේ බය වෙන්නේ සර් අපි අහලා තියෙනවා කපා අපුන ඒගොල්ලන් කියනවා හදිසි වේදනාවක් කියලා.
එතකොට
අපි එහෙම කරදර වෙන්නේ
නැහැ. ඔව් එතනින්ම දැන් බලන්න. දැන් පත්තෑයේ ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? ඇහැට පෙන්නේ. ඇහැට පේනකොට ඔන්න පත්තෑයේ කෙළියේ ඉන්නවා කියලා හිතුවා. ඊළඟට ඌකට අපි කලින් අහලා තියෙන ටික එකතු කරගත්තා. නේද? ඊළඟට අලුතෙන් දැන් හිතන්නේ මේ හිතන්නේ අර පත්තෑය
ගැන. ඒක හිතුවේ අපේ ප්‍රවේශමට නේ.
මොකකට හරි. දැන් ප්‍රවේශමට කියන එක කෙලස් තණ්හා ආරක්ෂා ඔහු ඒ ආසාවනේ අපිට තියෙන ආසාව. එතකොට මෙතන දකින්න ඕන මේ හිත වැඩ කරන හැටි දකින්න. මේකෙන් කියන්නේ පත්තයට කන්න ඇරලා බලා ඉන්න කියන එක නෙවෙයි. හරි? ඒක නුවණින් ගන්න ඕන. ඒකේ දැන් මේ හිත වැඩ කරන හැටි බලන්න. දැන් ඔය පත්තය විසයි කියලා දන්නේ නැති පොඩි ළමෙක් හිටියනම් අපි වගේ මේ දඟල ඉද බය වෙලා. එතකොට ඇයි මේ? එතකොට හිතේ නේද ඔය වෙනස තිබුණේ? දැන් පත්තය පැත්තකින් තියනකොට කරපොත් එකට කොච්චර බයයි. දැන් කරපොත්ත කන ඒක තමයි අර චීනු එහෙම කන්නේ කරපොත්ත. දැන් බලන්න ඔතන හිතෙන් ඇති කරන දෙයක් නේද? ඔව්.
ඉතින් එච්චර ඕනේ
නැහැ. දෙන්නේ දෙවිධයකට බලන්න. ඉතින් ඔතන අපි තේරුම් ගන්න ඕන මේ හිත වැඩ කරන ටික බාහිරයට අයිති කරන විදිහ. නේද? අපි අර හිතේ තියෙන ඔක්කොම අදහස් ටික බාහිර රූපෙට අයිති කියලා හිතන. ඉතින් මේ ඔක්කොම ඔතන මූලික ගැටලුව තියෙන්නේ මේ හිතන දේ රූප. දැන් හිතට අරමුණු වෙන්නේ රූප නෙවෙයි. රූප ස්වභාවයක් තමයි අරමුණු වෙන්නේ. ඒනට රූපේ නෙවෙයි. හිතට පේන්නේ මේ හිත රකස් කරලා දෙන ඔය නාම මාත්‍ර රූපයක් කියන්නේ. ඔක තමයි කිති වෙලා නාම රූපයක් කියන්නේ. ඕන නමක් දෙන්න පුළුවන් මෙතන මේ. පුළුවන්ද කියලා බලන්න ඉතින්. හිතන දේ කෑම ටිකක් කියලා හිතනකොට කෑම මැවෙනවද? හිතන්න නම් පුළුවන්. එහෙම මැවෙනවා කියන්නේ අපි විශ්වාස දැන් අර වතුරට එමෙන බල්ලා බල්ලෙක්ව මවාගන්නේ ලස්සනට. ඌ ඒකෙනි ජීවත් වෙන්නේ. ඒ වගේ දෙයක් තමයි අපටත් වෙන්නේ. අපි දැඩිව විශ්වාස කළොත් ඒක එහෙමයි කියලා ඒක එහෙමයි. ඒකයි මේක ඇත්ත දකින්න රූපෙන් මිදෙනවා ටිකෙන්. එතකොට අපිට මේ ලෝකේ මැවිලා තියෙන්නේ. දැන් මේ ලෝකේ කියනකොට අපි කියන්නේ කාම ලෝකය කියලා. හරි? ඇහැ කන නාසය දිව ශරීරයේ වැඩ කරලා රූප අඳුර ගන්නවානේ. ඔය කාම ලෝකයක් අපි හදාගෙන තියෙන්නේ අපේ හිතේ කෙලෙස් මට්ටමකට. ඒ හින්දා තමයි මේ කාම ලෝකෙින් මිදලා රූප මට්ටමකට එන්න පුළුවන්. රූපාරචන. ඒකත් කෙලෙස් මට්ටම. ඒ නිසා තමයි එකෙන් අරූපාවචර මට්ටමකට හිත දියුණු කරන්න පුළුවන්. ඉතින් තේරුම් ගන්න මේ අපි දැනට මේ ලෝකේ ඔක්කොම තියෙනවා කියලා හිතුවට මේ කාමාවචර මට්ටමේ අපේ කෙලෙස් වැඩ කරන හින්දා තමයි ඔය ටික පිහිටන්නේ. හරි. රූපාවචර මට්ටමට හිත වැඩෙනකොට මේ ලෝකේ වෙනස් වෙනව නෙමෙයි අපේ හිත ඇතුළයි වෙනස් වෙන්නේ. කෙලස් මට්ටම වෙනස් වෙනවා. ඒක අරූපාවචර වෙනකොට ඊටත් වඩා කෙලස් මට්ටම වෙනස් වෙනවා. මේ ලෝකෝත්තර වෙනකොට අර තුනෙන්ම මිදෙන පැත්තකට යනවා. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ දෙම්ම කරපු වැඩක් මේ අපි අහුවෙලා අරූපාවච. ඒ හිත නැති එක තැනකුත් තියෙනවා. ඒක తాවකාලිකයි නේ. ඉතින් ඒකෙත් ආයුෂ ඉවර වුණහම ආයේ පටන් ගන්නවා. ඒ දැන් අපි නිදාගන්නේ පැය ගානක් නිදා ගන්නවා වගේ. ඉතින් තව ටිකක් ඕක කාලය වැඩි කරමු. ඕ ඉතින් එහෙම අවස්ථා තියෙන්න පුළුවන් කියලා හිතන්න. ඉතින් එච්චර
දැන්
දැක්කා කියන්නේ දැන් අර චක්කු විඥාන මට්ටම අඳුර ගන්නවා. චක්කු විඥානෙට වර්ණ සටහනක් දර්ශනය වුණා. ඔතනින් එහාට මොකුත් නැහැ. ඒව අපි හදාගන්නේ. ඒක තමයි ඒ අපිට අපේ ඉන්න මට්ටමටනේ අපි ඇහැක් තියෙනවා. ඇහෙන් රූපයක් හදලා දුන්නා. ඊට පස්සේ චක්කු විඥානය පහළ වුණා. ඔය අපිට තේරුම් ගන්න කියන ඒවා. අන්තිමට දැනගෙන තියෙන්නේ චක්කු විඥානෙට මොකද්ද පෙනිලා විතරනේ. මොකද්ද පෙනුනේ? ආ වර්ණ සටහනක් දැක්ක ඔච්චරනේ. ඒ චක්කු විඥානේ දන්නේ ඇහැක් තියෙනවා කියලා. වර්ණ සටහනක් පේනවා. ඉතුරු ටික ඔක්කොම මේ සංකල්ප. අපේ හිතෙන් හදන ඒවා. චක්කු විඥානය කියන්නේ දර්ශනීය මාත්‍රයක් විතරයි. කියන එක දැක්කොත් අර විඥාණයට පේන ටිකක් නැති වෙනවා. දැන් විඥාණයට මේ ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා කියලා පෙනිලා තියෙන්නේ. ඒ ඇත්ත දකින්න නැති හින්දා. ඇත්ත දැක්කොත් වෙන්නේ වර්ණ සටහනක් අර මොනු වුණා. ඒක ආයේ හැදුනේ කොහමද? හේතු ටික පේන්නේ නැහැ. ඒ කියන්නේ දැන් වෙලා තියෙන්නේ අපි හේතු අල්ලගන්න. ඇහක් තිබිලා තියෙනවා, රූපයක් තිබිලා තියෙනවා. අර ප්‍රතිබිම්බෙ දිහා බලලා හේතු ටික තමයි අපි දැක්කා කියලා හිතන්නේ. තේන්න? ඒකට ප්‍රතිබිම්බෙ කියන්නේ හේතු නෙවෙයි. ඒ කියන්නේ ප්‍රතිබිම්බයක් කියන මට්ටම විතරයි. එතනින් එහාට නෑ මොකද? ඔව් ප්‍රතිබිම්බයක් දැක්කා. ඒ ප්‍රතිබිම්බේ නෑනේ මොකක්වත් අල්ලන්නවත් බෑ. හතර මහා ධාතුත් නෑ, මොකවත් නෑ. ඒ දැක්කා. ප්‍රතිබිම්බයක් ගැන දැක්කා කියනවා ඇරෙන්න වෙන මොනව හරි කරන්න පුළුවන්ද? කන්නාඩිය ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බේ දකින්නවා ඇරෙන්න වෙන කිසිම දෙයක් ඕකෙන් කරන්න පුළුවන්ද? ඒක තමයි. ඉතින් මේ පේ දකින්නකොට ප්‍රතිබිම්බයක් කියන මට්ටමේ නැවතුනොත් දැන් ඇලෙන්න ගැටෙන්න දෙයක් තියෙනවද? ලෝකයක් හදන්නේ නැහැ නේද? ප්‍රතිබිම්බෙ විතරයි. සාමාන්‍ය
මට්ටමේ ලොක් කරන්නේ ප්‍රතිබිම්බයට
අපේ රූප හදනවා. අපි තමයි ඇහැක් හදනවා, එළියේ රූප හදනවා. ඉතින් ඒවට තව තව අඩු වැඩිය දානවා ඊළඟට. නේද? ඒ හින්දා තමයි දැන් අර කාමාවචර මට්ටමේ ඒවා හදන එක තමයි දැනට අපි කරන්නේ. ඒ කරන්නේ මේක ඇත්ත දකින්න නැති හින්දා. තව ටිකක් ඇත්ත දකිනකොට අර මේ ගොඩක් ආයතන වලින් මිදෙන්න පුළුවන්. ඈ? ඔහොම ගිහින් කයනොත් මිදෙන්න පුළුවන්. මං කිව්වේ කය කියන එකත් දැන් අද බලන්න ටිකක්
කියවනවා.
ඔව් දැනෙන. මමන්ට ඉතින් ඔව් මොකක් හරි ඔය කියපු ඒවෙන් එක තැනක් හරි මෙන්න මේක මට පැහැදිලි කියලා හිතෙනවනේ ඒක ටිකක් බලන්න. එතකොට ඒ අවබෝධය එනකොට තව ඒවා බලන්න ලේසි වෙනවා. සමහර ඒවා එච්චර පැහැදිලි නැත්නම් ඒක ගැන හිතන්න යන්න එපා. දැනට ඔතන මොකක් හරි මේ තේරෙන කොටසක් තියෙනවනේ මෙන්න මේක හරි කියලා. අන්න ඒක තව තව බලන්න. තව තව මෙනෙහි කරන්න. එතකොට ඒක පැහැදිලි වෙනකොට තව ඒවා ලිහිනවා. හරි. ඒවා වෙනවා. දැන් ඇලීම් ගැටීම් අඩු කරන්න යන්න එපා. දැන් මේක බලන්න. මේ බලන්න පුළුවන් වෙලාවට. ඒ බලන්න තරමුත් මනස නිදහස් නැත්තම් අර ලෝකෙට අයිති භාවනාවක් කරන්න. මෛත්‍රිය හරි දෙතිස් කුණු පෙහි හරි දැන් ඒ වයිදී අපි තියනවා කියලා නිකන් ඒ මට්ටමේ ඒ භාවනාවක් කරන්න. අද ඒකෙන් අපේ හිත සංසුන් කරනවා. කෙලෙස් අඩු කරනවා. ඒ කෙලෙස් අඩු වුණ හිතෙන් මේ මට්ටම බලන්න පුළුවන්. දැන් ශරීරෙකුත් නැහැ කිව්වහන් දෙතිස් කුණු පෙහි බලන්න විදියක් නැහැනේ. එහෙනම් ඉස්සෙල්ලා ශරීරෙ තියනවා ඒක පිළිකුලයි දුගඳයි ඔය මට්ටමිනුත් හිතන්න ඕන. ඒකේ ඊළඟ ස්ටෙප් එක තමයි අර ආයතන වැඩ කරනවා. එතකොට මේක අර ඒ භාවනා දෙකම කරන්න ඕන. ලෝකෙට අයිති භාවනාවක් කරන්න ඕන. ඊළඟට මේ ලෝකෝත්තර පැත්තෙනුත් ආයතනේ මුලා වෙන හැටි බලන්න. ආයතනේ ඇත්ත දැකීම තුලින් තමයි නියම ආයතන සංවරය එන්නේ. ආයතනේ ඇත්ත දැකීම තුලින් ඇත්ත දකින්න තමයි ආයතනේ සංවර වෙන්නේ. එහෙම නැතුව අපිට සීලකෙනුත් පුළුවන් ඕක සංවර කරන්න, ඒක මදි. සීලෙන් කරන්නේ යටපත් කරන. කෙලෙස් මතුවෙන්න හැදුවට නෑ නෑ ඕක හොඳ නෑ කියලා යටපත් කරනවා. දැන් ඇත්ත දැක්කහම අර කෙලෙස් එන්නේම නෑ. එහෙම දෙයක් තියෙනවා. එතකොට අපි යටපත් කිරීමක් කරන්න ඕන, ඇත්ත දැකීමක් කරන්න. ওই දෙක එකතු වෙනකොට ආයේ කෙලස් මතුවෙන්නෙම නැති ගන්නකට එයි. ඔව්. ඒක තමයි ආර්ය මාර්ගය කියන එකට එන්නේ. හොඳයි. එහෙනම් අපි දත්තේ ගැඹුරු දේවල් සාකච්ඡා කරා. ඉතින් භාවනාවල යෙදුණා. සීල සමාධි ප්‍රඥා වැඩුණා කියලා සතුටු වෙන්න පුළුවන්. මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල් වල සනවත් ආරක්ෂා කරන සේක්වා. යන කිසි දුකක්, කරදරයක්, නරකක්, කපල උපද්‍රවයක්, ලෙඩ දුකක්, සොර සතුරු උපද්‍රවයක් ආදී කිසියම් උපද්‍රවයක් වෙන්න තියනවා. ඒ හැමගෙන් අප සෑම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම අපි පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕනේ යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිබ්බානපත්තිය. අපි මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. එයාගෙන් මේ අපි ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දායි මේ ලෝකෙට අහුවෙලා සංකාර කරන්නේ. ඒ සංකාරවල ඇත්ත ඇති හැටි තමයි අනිත්‍යයි අපව දුකටපත් කරනවා. එයාගේ මේ හිතට අරමුණෙන ධර්මතාවල කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. ඒවා එළියේ තියෙනවා, මේ පැත්තේ මම ඉන්නවා කියලා ආත්ම ස්වභාවයකට යන්නේ නැහැ. ඒකට සබ්බේ ධර්මා අනත්තාති බව. මේවා ඇත්ත ඇති හැටියට තේරුම් යන්නේ අදාපඤ්ඤාය පස්සති. ඒකට අර මුලා වෙලා ඇති කරගත්තු දුක කලකිරිලා අතාරිනා. අතනින් බින්දති දුක්ඛේ. මේක තමයි නිවනට මාර්ගයේ සමුගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා නිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සත් සත්.